හොඳයි පින්වත්නි, අද ධර්ම දේශනාව මූලික කරගෙන, එහෙමත් නැත්නම් මේ පින්වතුන්ගේ කරගෙන යන බණ භාවනා කටයුතු මූලික කරගෙන යම්සි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම්, යම්සි කරුණක් මේ කරපු කතාවට දේශනාවට එකතු කරන්න තියෙනවා නම්, ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
මම ඒට ප්‍රවේශ නොවෙන නමුත් ඒ මාර්ගයේ දිගටම යා යුතුය. මා අතිශයම දැක්කේ රෙඩ් සිග්නල් රැටි ඇති බවයි. සදින් බ්‍රේක් ගස රිය නමස්කාර ගතිමි. මීට සති තුනකට පෙරද එලෙස රෙඩ් සිග්නල් රැටි තිබියදී ඒ නොතකා මම රිය ධාවනය කළමි. මේ වන විට හිතකය සමගම රැඳී ඇත. එහෙ මෙහෙ නොයයි. ඇඟට බර ගැතියක් දැනේ. සක්මන් භාවනාවේ පමණක් යෙදුණු පාදයේ පොළොවට ස්පර්ශ වී අතිපතුලේ පල්ලිහා කෙළවර සිට ඉදිරියට ස්පර්ශයේ පැමිණීමත් ඊට ඇඟිලි තුඩවල දායකත්වයත් ඒ පාදයෙන් අනෙක් පාදයට වන හුවමාරුව සත්‍යනය කරමි. මේ අතර ඇස්ටේරියා මාසුවද දැනීම කුමින් සතුන්ගේ හැඬ මට පරිබාහිර කල්පනා එන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවෙමි. සක්මණේදීන් සීන් විදිසරේ ඉසේ වරින් වර පැතිරෙයි. මම කියා කෙනෙක් කල්ප නොදැක් වෙන සේවි. සීමා බන්ධන නැත. මමද විශ්වයේ කොටසක් ලෙස දකිමි. කයත් සමග සිතේ සම්බන්ධයක් නොමැති බවක් වැටහෙයි. නිරායාසයෙන් කාර්යයන් කිරීමේදී සිහිය පැමිණේ. අනිත්‍යයේ කාර්යයන් ගණන් නොගෙන සිටීමේ ස්වභාවයක් ඇත. සිතද අරමුණු ඔස්සේ තිබීම නවතා ඇති සේවි. මොයිස් නිස් බැලීම නැවතී ඇත. කාර්යාලීය ගැටින් වලදී විපාක ධර්මතායයි සිතට නැගේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.
හොඳයි, කරන විදිය හොඳයි. ඔතෙන්දී අර පොඩි එක දෙයක් මට කියන්න හිතුණා. අර අපි වාහනයක් එලවනකොට ඒ තියෙන දේවල් ගැන සැලකිලිමත් නොවීම හෝ එහෙම නැත්නම් ඒවා අපිට මගහැරීම කියන එක ගැන ඉතින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අපේ හිත දැන් මේ ගමන් කරන්නේ ටිකක් අරමුණු ඒ තරම් ග්‍රහණය කරගන්නේ නැති පැත්තක. දැන් රූප දැක්කට ඒ රූප ගැන එච්චර දැන් කලින් වගේ පස්සෙන් එලෝගෙන යන්නේ නැහැ. සද්දයක් ඇහුණාට ඒක ගැන විශේෂයෙන් පස්සෙන් එලෝගෙන යන්නේ නැහැ. කදක් සුවඳක් රසක් ස්පර්ශයක් ඉතර සිතුවිල්ලක් ආවත් ඒව ඔස්සේ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඒක එහෙම අතහැරලා දානවා. හිත විවේකයෙන් ඉන්න කැමැති වෙනවා. ඉතින් ඒකේ ඒ ප්‍රවණතාවය හොඳ දෙයක්. හැබැයි ඉතින් අපි දැන් වාහනයක් එලවනකොට එතෙන්දී අපිට ඔය දේ යොදන්න ගියොත් අපි අමාරුවට වැටෙනවා. අපි අනතුරකට ලක් වෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. උවමනාවෙන් ඒ වගේ තැන්වලදී අවධානය යොමු කරන්න. බලන්න මෙතන තියෙන එක්තරාන්දමින් අවදානම් තත්ත්වක්. මෙතෙන්දී මම අරතරන් හිතට ලිහිල්ව ඉන්න දුන්නොත් ටිකක් කරදරයි. ඒකට මම පොඩ්ඩක් ඌමනාවෙන්ම ඒ කරන අපිටම මේ වාහනේ ලැබීම බාහිරින් ලැබෙන යම් යම් සංඥාවන් මේවා ගැන වැඩි සැලකිල්ලක් දක්වමින් මම මෙතෙන්දී යන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන තමයි වැඩේ පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ඔව් මට නම් හිතෙනවා හරියාවි කියලා. මොකද يعني මෙතන අපි තාම ඒ කියන්නේ මේ දෙකේ සමබරතාවය තාම තමල්දර සමබරතාවයට අපි තාම පැමිණිලා නැහැ. සමබරතාවය කියලා කියන්නේ දැන් අපේ කලින් හිතේ මේ දකින්න දේවල් ඇහෙන දේවල් මේ හැම එකම අල්ල බදාගෙන ඒ තුලම හිත පවත්වමින් එහෙම අපි තුම එක අන්තයක අපි හිටියේ. අනිත් අන්තේ තමයි මේ එකක්වත් දැන සලකන්නේ නැතුව අපි නිකන් ඔහේ අපේ ලෝකෙක ඉන්නවා. ඒ තවත් අන්තයක්. හැබැයි ඉතින් අපේ හිත එන්න අවශ්‍යයි. මේ දේවල් පේනවා. හැබැයි ඒ තුලින් කතන්දරයක් ගොතන්නේ නැහැ. ඒ තුලින් හිතේ ක්ලේශයක් පහළ වෙන්නේ නැහැ. මේ දේවල් ඇහෙනවා. හැබැයි ඒ තුලින් කතන්දරයක් ගොතන්නේ නැහැ. ඒ තුලින් හිතේ ක්ලේශයක් පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒක නොදැක්ක නෙමෙයි. ඒක නොඇසුණා නෙමෙයි. කියන එන්නේ මැද්දකට අපි එන්න අවශ්‍යයි. දැන් එතකොට දැන් තවත් ටිකක් එහාට කියනවා නම් දැන් අර බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට බුධාඳුර කියන්නේ දැක්කා දැක්ක මතින් නතර වෙන්න ඉන් එහාට ඒ ගැන කෙනෙක් හදාගෙන පුජ්‍යලයක් හදාගෙන මමෙක් හදාගෙන එහෙම කරන්න යන්න එපා. ඇහුණා දැනුණා හිතුණා ඔය ඔක්කොටම මේ විදිහටමයි කියන්නේ. ඒක එතකොට අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමක පොඩ්ඩේ මේ සමබර කිරීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. අපි ඕන්ට වඩා සම්පූර්ණයෙන්ම සියල්ල නොසලකා හැරලා යන්න ගියොත් එතෙන්දිත් අපි අමාරුවේ වැටෙනවා. අපි හැබැයි ඔක්කොම අපේ ඔළුවේ දාගෙන ඒවා ඔක්සේ කතා කර කර ඒවා ඔස්සේ ඔළුව යොදාගෙන ඒවා අභිනන්දනය කරගෙන ඒවෙන් සතුට වෙමි ඒවා තුළ මුල් බැස ගන්න ගියොත් එතෙන්දිත් අමාරුවේ වැටෙනවා. මෙන්න මේ මැද්දට එන එක තමයි ඉතින් අපිට වැදගත් වෙන්නේ. හිත තියනවා අපිටම මොකක්වත් අල්ලන්නේ නැතිව හැබැයි එතනින් අදහස් වෙන්නේ අපිට පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ හිතෙන්නෙත් නැහැ කියලා එහෙම හිතන් එහෙම කිව්වොත් වැරදි. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙනවා ඒවා පේනවා ඇහෙනවා දැනෙනවා හිතලත් ලාවට සිතුවිලි එනවා. හැබැයි අපේ විවේකය අපේ ස්වාධීනත්වය නැත්නම් හිතේ ස්වාධීනත්වය හිතේ පවිත්‍රත්වය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඉතින් ටික නම් කරන විදිය හොඳයි. කියන විදිය හොඳයි. කේපු ටික වැටහුණාද මම මේ මයික් එක අන්මියුට් කරලා උත්තර දෙන්න පුළුවන් මන් තන්නේ. ස්වාමීන් වහන්සේ
හොඳින් පැහැදිලි වුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ බන්දජීව මහතාට ත්‍රිපත් කරන්න.
පාදරයෙන් සරණයි ස්වාමීන්
වහන්සේ.
මම දැන් අවුරුද්දක් භාවනාව කරගෙන ගියා ස්වාමීන් වහන්සේ මට තව ලැබුණු පොඩි අවබෝධය එන තමයි මම මේ ප්‍රකාශ
මයික් එක මියුට් වුණා.
හරි මයික් එක මියුට් කළා ස්වාමීන් වහන්සේ.
ඒක තමයි.
සල්වස් දැන් මම දිගටම භාවනා කරලා අවබෝධයක් ලැබුණා. එතකොට අපි සාමාන්‍යයෙන් අපිට සිත කියන එක තියෙනවා කියන දැනෙන්නේ කය හරහා. එහෙම නැත්නම් මම ඉන්නවා කියන එක තමයි මට දැනෙන්නේ. එතකොට මම නැතුනම් එතකොට සිත කියන එක තියෙන බව දැනෙන්නේ අපේ ඉන්ද්‍රියන් හරහා ඒ අවස්ථාවේදී ලැබෙන ශබ්ද රූප ඒව නිසා තමයි සිත කියනවා කියන්නේ. එතකොට මමත් නැත්නම් එතකොට සිතන එක අපි ඒ විදිහට දැනුවත් ඉන්න ඕනත් අපිට මරණ මොහොතේදී වෙන්නේ ඇත්තටම කය නැති වෙනකොට සිතක් නැති වෙලා යනවා. එතකොට මම හිතන්නේ නැත්නම් එතනම සිත ඉවරයි. ඒ වගේ ස්වභාවයක් ද කියන එක තමයි මේ පොඩි පැහැදිලි කර ගැනීමක්. මට හිතෙන්නේ සිත තව තැනකට අස්පව් යන්නේ දැන් මරණ මොහොතේදී මම එතනට එකතු වුණා. නැත්නම් සිත තියෙන බවක් අපිට ඇත්තටම දැනෙන්නේ නැහැ. මොකද කයයි විශ්වයයි ඔක්කොම එකයි. එතකොට සිත විතරයි තියෙන්නේ සිත තියෙන බව දැනෙන්නේ කය හරහා අය කියන්නේ කයට සම්බන්ධයි මේ ඇස් කන් ඒ දේවල් ඒ හරහා දැනෙන දැනීම නිසා තමයි සිත එතකොට පකට වෙන්නේ.
ඔව් මම තේ කියන්නේ
අවුරුද්දක් ඒ කියන්නේ මේ විදිහට භාවනා කරනවා. එතකොට මම සම්පූර්ණයෙන්ම අයින් කළා. එතකොට කයත් නෑ සිත විතරක් ටික වෙලාවක් එහෙම ඉන්නකොට සිතත් එක්කම ලොක් වෙනවා. එතකොට අපිට අර දැනච්ච සත්‍ය එතකොට ඇස් දෙකත් ජීවෙම වැහෙනවා. එතකොට දැනෙන දේවල් කයහරහා දැනෙන වේදනාවන් ඒවා අර සාමාන්‍යයෙන් අනිශ්චිතව ඉන්නකොට දැනෙන ස්වභාවයට වඩා කියලා නම් 80% වගේ කැතිලා යනවා. ඒක බොහොම පොඩි ප්‍රමාණයක් කියන්නේ සිත සිතත් එක්කම ලොක් වෙලා ඉන්නවා. එතකොට අපිට ආපහු අපි හිතමුකෝ අරින්න ඕන වුණා කියලා අපි ඇස් අරගන්නත් බෑ. එතකොට අපි සාමාන්‍යයෙන් අනිශ්චිතව ඉන්නකොට මේ මොහොතට අදාළව පොඩි පොඩි විතක්ක කරලා ඇනලයිස් කරලා බලනවනේ. එතකොට මේ වගේ දෙයක්වත් අර ස්වභාවයෙන් කරන්න බෑ.
ඔව්. ඒක හරි.
මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සම්නා.
ඔව් හොඳයි. දැන් ඇත්තටම මේ මොකද මහත්ය කියන එක ඇත්ත. ඒ කියන්නේ ඔතන ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න තියෙන්නේ දැන් අපේ හිත පිහිටන ස්වභාවය. දැන් විඥාණය මහත්යගේ මයික් එක ඔෆ් කරන්න මොකක් හරි ඩිස්ටර්බන්ස් එකකුත් එනවා. දැන් මේ දැන් අපේ හිත පිහිටනවා කියන එක නැත්තම් නිවැරදිව කියනනම් විඥාණය පිහිටනවා කියන එක තුල තමයි කෙනෙක් හැදෙන්නේ. ඒකට කියන පතිච්ඡිත විඥාණය කියලා. යමක් තුල විඥාණය පිහිටනවා. රූපයක් දැක්කාම ඒ රූපය තුල විඥාණය ගිහිල්ලා පිහිටනවා. සද්දයක් ඇහුනහම සද්දය ඔස්සේ ගිහිල්ලා විඥාණය පිහිටනවා. ගඳක් සුවඳක් දැනුනහම රසක් දැනුනහම ස්පර්ශයක් දැනුනහම හිතේ සිතුවිල්ලක් ආවහම ඒ තුල ගිහිල්ලා විඥාණය පිහිටනවා. විඥාණය ඒ තුල බැස ගන්නවා. ඉතින් ඒ තුලින් තමයි හිතේ නාම රූපයක් ගොඩනගන්නේ. ඒතර මේ විඥාන නාම රූප අතර අන්‍යෝන්‍ය සම්බන්ධය හරහා ඊට පස්සේ අපේ හිත ඒතන මුල් බැස ගන්නවා. ඒතන පදිංචි වෙනවා. ඒ හරහා හිතේ සැප දුක් උපේක්ෂා ආදී වේදනාවන් හට ගන්නවා. ඊට පස්සේ ඒකට කැමැත්තක් වෙනවා. ඒක ඊට පස්සේ අල්ල ගන්නවා. ඒකට තණ්හාවක් උපදිනවා. ඒක ඊට පස්සේ උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ බහ තත්ත්වයක් ඇති වෙනවා. උපාදාන පච්චය බහ. ඒ උපාදානයක් තියෙනවා නම් උපාදානයක් අනිවාර්යයි. ඒ වගේ අපේ වෙන ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ තුල මුල් බැස ගන්න. එතකොට ඒ සඳහා හිත පිහිටන්නත් අවශ්‍යයි. එතකොට හිත කොහෙවත් පිහිටලා නැත්තම් ඒකට කියනවා අපපතිත්ත්‍ය විඥානය කියලා. ඉතින් අපපතිත්ත්‍ය මට්ටමකදී හිත කොහෙවත් නොපිහිටි මට්ටමකදී එහෙමනම් හිත තියෙනවා කියලා අපිට හඳුනගන්න හරේ නිර්ණායකයක් නැහැ වගේ තමයි. ඒ හිත එතකොට රූපයත් තුල පිහිටලා නැහැ. සද්දයක් තුල පිහිටලා නැහැ. ගඳක් සුවඳක් තුල පිහිටලා නැහැ. රසක් තුල පිහිටලා නැහැ. ස්පර්ශයක් තුල පිහිටලා නැහැ. සිතුවිල්ලකවත් පිහිටලා නැහැ. එතකොට ඒ හිතේ එතකොට තියෙන්නේ අපිට කියන්න වෙන්නේ සාමාන්‍ය සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් නෙමෙයි අර ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන්නේ නැති අවේදිත මට්ටමක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් එන්නේ සැපයක් දුකක් වේදනාවක් ඒවා එන්නේ ඒ රූපවල සද්දවල ගන්ධවල අපේ ඉන්ද්‍රයන් හැසිරෙනකොට. ඒක බොහොම ආමිස මට්ටමකින් සිද්ධ වෙනවා. දැන් මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි කොහේවත් නොපිහිටීම නිසා හිතේ තියෙන නිකන් සරල බවක් හිතේ තියෙන සාමාන්‍ය සංසිඳීමක්. එතකොට ඒ తত্ত্বය මත උපාදානයක් නැහැ. තණ්හාවක් හිතේ නැහැ, උපාදානයක් නැහැ. එතකොට භව తত্ত্বයක් නැහැ. එතකොට හිත ගිහිල්ලා මන කල්පිතව යම් කිසි සිද්ධවීමක් හදාගෙන යම්සි తত্ত্বයක් හිතින් හදාගෙන මන කල්පිතව හදාගත්ත ස්වභාවයක් නැහැ. හිත නිකන් මේ වර්තමාන මොහොතේ සරලව දැනුවත් භාවයක තියෙනවා. ඒ හිතේ කිසිම සීමා වැටකඩුළු මායිම් මොකක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන කියනවා අජ්ජෝසිතං නක්ඛි තථාගතානං කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ හිත ඒ කොහෙවත් ගිහිල්ලා බැස ගැනීම නැහැලු. අජ්ජෝසිතං අජ්ජෝසනේ කියලා කියන්නේ ඒකට. අජ්ජෝසනේ කියලා කියන්නේ යම්සේ අරමුණක් තුල මුල් බැස ගැනීම. දෙයක් අල්ලගෙන ඒ තුල මුල් බැස ගැනීමට කියන අජ්ජෝසනේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ හිත ගැන විස්තර කරනවා අජ්ජෝසිතං නත්ති තථාගතං. එතකොට තථාගතයන් වහන්සේලාගේ හිතේ අර වගේ මුල් බැස ගැනීමක් පදිංචි වීමක් පළපදියම් වීමක් නැහැ කියලා. ඒත් ඒ කියන්නේ විඥානයේ කොහෙවත් පිහිටලා නැහැ කියන එක. ඒ නිසා එබඳු නොපිහිටි විඥාන මට්ටමක් තමයි විපස්සනාවෙන් හදලා දෙන්නේ. ඒ ශුන්‍යත අනිමිත්ත අපනිහිත කියලා කියන්නේ අන්න ඒ වගේ මට්ටමක්. දැන් ඊට පස්සේ දැන් බඳුජිය මහත්තයා අර දෙවනි පැත්තක් කතා කරලා සමාධිය පැත්ත. දැන් ඒ සමාධිය පැත්තේදී දැන් ඔය නොපිහිටි ස්වභාවය සමාධියක් වශයෙන් දිනු කරනකොට ඒකේ සමාධි ලක්ෂණය උත්සන්න වෙලා ඒකට යා සම්පූර්ණයෙන්ම අර කියන්නේ සාමාන්‍ය සරල මතු පිට තියෙන තත්ත්වයේ වෙනුවට බොහොම අපි කියනනම් බලවත්ව මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා ඒ අරමුණු සියල්ල කපා හැරලා අර මහත්යකෝ වගේ නිකන් සමාධියේ මූලික වෙච්ච தත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තුල අර සාමාන්‍යයෙන් අපි නිකන් පෙනෙද්දී ඇහෙද්දී ඒවා එක හතන්දර ගොතන් නැතුව ඒ බොහොම මධ්‍යස්ථ සරල බවක් පවත්වනවා වගේ කියන එකට වඩා මෙතන තියෙන සියල්ලම කපා හැරලා නිකන් තමන් වෙනම නිකන් ගුහාවකට ගියා වගේ ගතියක්. මේක කෙතරම් දුරට මෙබඳු මට්ටමක් ප්‍රයෝජනවත්ද කියන එක ඉතින් අපි හිතලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි පරයන්ක භාවනාවකදී මෙබඳු தත්වයකටපත් වුණාම මෙතන තියෙන ගැඹුරු සමාධියක්. දැන් මේ ගැඹුරු සමාධිය එක පැත්තකින් දැන් හිත ඇසුරු කරනවා. දැන් මේ සමාධිය මූලික වෙච්ච මට්ටමක් තියෙනවා. ඒ සමාධිය දැන් හිත ඇසුරු කරනවා. හිතට ඇසුරු කරන්න එහෙනම් යම් ස්වභාවයක් ලැබිලා තියෙනවා. එතකොට මෙතෙන්දී හිත මුකුත් ඇසුරු නොකර නෙමෙයි, හැබැයි හිත යමක් ඇසුරු කරන ගතියක් තියෙනවා. ඒතර රූපයක් ඇසුරු කරන්නේ නැහැ, සද්දයක් ඇසුරු කරන්නේ නැහැ, ගඳක් සුවඳක් ඇසුරු කරන්නේ නැහැ, රසක් ඇසුරු කරන්නේ නැහැ, හිතවිල්ලක් හිතේ නැහැ. හැබැයි කුමක්ද ඇසුරු කිරීමක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉතින් මේ වගේ තැන්වලදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපිට මේ බඳු තැනක ඉඳලා කෙලස් කපා හැරීමක් කරන්න බෑ. අපි කෙලස් කපා හරින්න නම් හොඳ දැනුවත් බවක් අවශ්‍යයි. හොඳ සතිමත් බවක් අවශ්‍යයි. අවදිමත් ගතියක් අවශ්‍යයි. ඒ අවදිමත් ගතිය, දැනුවත් ගතිය වෙනුවට මෙතන උච්චන් වෙලා තියෙන සමාධිමත් ගතිය. ඒ නිසා ඒ සමාධිය බරපතල විදිහට ඉස්සරහට අරගෙන ඒ තුල කාලය ගත කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. උදාහරණයක් වශයෙන් ආනන්ද සප්පාය සූත්‍රය කියලා බලන්න පුළුවන්. දැන් ආනන්ද සප්පාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විපස්සනාවක් ගැන, සමතය ගැන එහෙම විස්තර කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද සාමීන් වහන්සේ, එතකොට සාමීනි මේ විපස්සනාව වඩන ඔක්කොමලා අරහත් වෙනවද? සම්පූර්ණයෙන් නිවන් දකින්නවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඇතම් කෙනෙක් නිවන් දකින්නවා, ඇතම් කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියලා. දැන් එතකොට ආනන්ද සාමීන් වහන්සේ අහනවා, ඉතින් ඇයි සාමීනි මෙච්චර මෙහෙම කළත් නිවන් නොදකින්න හේතුව මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පහළ වෙච්ච සමාධිය, ඒ මට්ටමේදී පෙන්වන්නේ නේව සංඥා නා සංඥා යන මට්ටමක්. يعني මේ විපස්සනාවෙන් හැදෙන සමාධිය ඒ අරූප ධ්‍යාන මට්ටමක් වගේ මට්ටමකට හරි ප්‍රබල තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ යෝගාවචරයාගේ හිත එතන ගිහිල්ලා බැස ගන්නවා. එතන ගිහිල්ලා ඇලෙනවා. එතන ගිහිල්ලා මුල් බැස ගන්නවා. ඉතින් ඒ බඳු මුල් බැසගත්ත මට්ටමක් බුදුරජාන් වහන්සේ කියනවා නිවනක් නෙමෙයි කියලා. නිවීමක් නෙමෙයි එතන තියෙන්නේ. එතන කෙලෙස් ක්ෂය කිරීමක් නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් එතකොට එහෙමනම් ඒ ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ යම්කිසි අනතුරු ඇඟවීමක් හඟවනවා. ඒතකොට මේ විපස්සනාව හරහා වුණත් පැමිණෙන සමාධියකට ඇලෙන්න එපා කියලා. ඒ තුල බැහැ ගන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරනවා. හොඳයි.
සබ්ජයක් වුණොත් ඒක දැනෙනවා. එතකොට මම ඇත්තටම දැන් මේකේදී ලැබුණේ ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මරණ මොහොතේදී ඔය විදියට හිත එහෙමම තිබිලා නිවිලා යෑමක් නේ අපි බලාපොරොත්තු වෙන්නේ.
හරි. ඔව්.
එතකොට දැන් මම නැත්නම් සිත සිතත් එක්කම ඉන්නවා නම් ඒකේ හිතට උපාදාන කර ගැනීම නෙමෙයි. ඒක දැන් වෙන සතිය හරහා මට තේරෙනවා එතන උපාදාන කිරීමක් නෙමෙයි. නමුත් අර මරණයට මුහුණ දීම සඳහා නිකන් සෝදානමක්. දැන් මේ විදිහට දැන් ටික 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 කය මැරිලා ගියත් ඒක දිහා ඔය කියන තත්ත්වෙන් බලන් ඉඳලා දැනීම නැති වෙනකන් එහෙම ඉන්න පුළුවන්
තත්ත්වය. ඒකත් දැන් ඔය ගැන විස්තරයක් කියනවා ඔය ධාතු විභංග සූත්‍රයේදී. එහෙම තවත් සූත්‍රවලත් ඇති. දැන් ඔය වේදනාව මූලික කරගෙන ඊට පස්සේ අපි හිතමු කෙනෙක් ඒ උපාදාන නොකරන මට්ටමක් හදාගත්තට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එයාට තේරෙනවලු දැන් බොහොම කාය පරියන්තිකං වේදනං වේදයාමීති පජානාති. දැන් මේ කය කෙලවර කරගත්ත වේදනාවක් දැනෙනවා. ජීවිත පරියන්තිකං වේදනං වේදයාමීති පජානාති. දැන් මේ වේදනාවෙන් ජීවිතේම කෙලවරලා යනවා. මේක මේ අන්තිම වේදනාව වෙන්න තියෙන්නේ. මේ මරණ වේදනාව වෙවිලා තියෙන්නේ. මේ වේදනාව අවසන් වෙන්නේ මරුණාට පස්සේ. එච්චරට උච්චන්න මරණාසන්න වේදනාවක් මරණීය වේදනාවක් දැන් මේ තියෙන්නේ. ඉතින් ඒ වේදනාවයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කියලා යෝගාචරය දැනගන්නවලු. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා හැබැයි මේ කාය පරියන්තිකං වේදනං ජීවිත පරියන්තිකං වේදනං කියන මේවා පවා උපාදාන නොකිරීම නිසා. ඊට පස්සේ සීති භවිස්සන්ති මේවා නිකන් සිසිල්ලලා යනවා. සිසිල්ලලා යනවා කය මිය යනවා. උපාදාන නොකිරීම නිසා නිවිලා යනවා. කියලා අර මහත්ය කියනා වගේ. එතකොට අපිට මරණ මොහොතේදී ප්‍රබල වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒක නැත්තේ නැහැ. නමුත් ඊට මෙහාදී යෝගාවචරයේ පුරුදු කරන්නේ එතකොට මේ වේදනාවන් උපාදාන නොකර ඉන්න. එයාට මරණ මොහොතේදී දැනෙනවා දැන් මේනම් ඇවිල්ලා තියෙන්නේ වේදනාවක්. මේක ඇවිල්ලා ඉවර වෙන්නේ මරුණට පස්සේ තමයි. එයා හැබැයි ඒක උපාදාන කරන්නේ නැහැ. ඒ හරහා දැන් කයත් අවසන් වෙනවා. හිතත් අවසන් වෙනවා. ඉතින් ඔය වගේ කතාවක් ප්‍රකාශ වෙනවා. හැබැයි ඔතනදී තව පොඩි දෙයක් ඔකට එකතු කරන්න අවශ්‍යයි. ඒ තමයි අද චේතනා සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වන தත්ත්වය. දැන් ඒ බැසගන්න හිත නැත්නම් ඒ පතිත්ත්‍ිත විඥාණය ගැන ඒ වගේම පුනර්භවය ගැන ඒ චේතනා සූත්‍රවලදී විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යංච මික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා. පහනෙනි යම් වෙලාවක චේතනාපූර්වකව යමක් කරද්දී එතන මේ විඥානේ වැස ගන්නවා විඥානෙට පිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එහෙම චේතනාපූර්වකව යමක් නොකලා හිත ඔහේ නිකන් කියෝ කියෝ ඉන්නවා ප්‍රකල්පනා කර කර ඉන්නවා. එතකොට ඒ තුල විඥානෙට වැස ගන්න පුළුවන්. ඊට පස්සේ කියන මේ දෙකම නැතත් කියන්නේ චේතනාපූර්වකව මොකක්වත් කරන්නේත් නැහැ හිතේ ප්‍රපංච ප්‍රකල්පනා ඒවා ඇත්තෙත් නැහැ. දැන් හිතත් ඒකටකින් බලහම දැන් ඔය අපි කියන මට්ටමනේ. දැන් හිතේ මොකක්වත් ප්‍රකල්පනයක් උපාදානයක් චේතනාපූර්වක බව මොකක්වත් නැහැ. හරි සැහැල්ලු ගතියක් තියෙන. හැබැයි යංච අනුසේති කියන කොටසකුත් තියෙනවා. ඒකත් පතක තියාගන්න අවශ්‍යයි. යංච අනුසේති හිතේ තියෙනවා හැබැයි තාම අනුසේ මට්ටමක්. තාම 100%ක් පිරිසුදු වෙලා නැහැ. යංච අනුසේති. ආරම්භන මේතං හොති විඥානස්ස තිතිය. ඒ ප්‍රමාණවත් වෙනවා විඥාණයට පිට ගන්න. ඒ නිසා අපිට තේරෙන්නේ ඒ කියන්නේ මේ සූත්‍ර අනුව අපිට තේරෙන්නේ හිත අල් මේ කියන්නේ මම මේ කියන්නේ හැබැයි මේ මරණ මොහොතම කියලා. හැබැයි ඊට මෙහාදී අපි ප්‍රයත්නවට උපාදාන නොකරන මට්ටමක් ප්‍රපංච නොකරන මට්ටමක් චේතනා කරන මට්ටමක් ප්‍රයත්නේ නැතත් අපේ හිතේ තාම අනුසය තියෙන තාක් අපිට ඊළඟ භවයක් සිද්ධ වෙනවා. ඒ නිසා තවත් පැත්තකින් කියනවා නම් තව ඕකට ලස්සන උදාහරණයක් එනවා අනාථපිණ්ඩික සිටුතුමා සම්බන්ධයෙන්. අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකත් කියවලා බලන්න. එතෙන්ද දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්නව ඉන්නේ. ඉතින් එතෙන්ට ගෙහිලා එතෙන්ට පැමිණෙන සරියුත් මහරහතන් වහන්සේ අනන්ත සාමින් වහන්සේ දැනගන්නවා මේ තැනත්තා දැන් මරණාසන්නව ඉන්නේ කියලා ගම්භීර මේ දහමක් දේශනා කරන්න. ඉතින්දි කියන්නේ මේ විඤ්ඤාණයට බැහැ ගන්න දෙන්න එපා. රූපයක බැස ගන්න දෙන්න එපා, වේදනාවක බැස ගන්න දෙන්න එපා, සංඥාවක බැස ගන්න දෙන්න එපා, සංස්කාරයක බැස ගන්න දෙන්න එපා. නැත්නම් රූපයක, සද්දයක, ගන්ධක, රසක, පහසක, සිතුවිල්ලක බැස ගන්න දෙන්න එපා. කියලා හැම තැනම මේ කිසිවක් තුල නොපිහිටි தත්ත්වය තමයි අවධාරණය කරන්නේ. ඉතින් ඒක කියවහම ඉතින් මේ අනාථපිණ්ඩිකතුමා සිතුමා අඬන්න පටන් ගන්නවා ඇයි මට මේක කලින් කිව්වේ නැත්තේ කියලා. මෙච්චර ගැඹුරු දහමක්. කෙසේ නමුත් එතුමා ඉතින් මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ තමයි උපදින්නේ. දැන් එයා ඒක තේරුම් ගත්ත නම් එහෙම ඉතින් රහත් වෙන්න ඕනේනේ. එතපි රහත්ුන් නැහැ. එයාගේ හිත ඉතින් වෙනාට බැහැගෙන තියනවා ඒ කියන්නේ. යම් කිසි දෙයක් උපාදාන වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඉතින් දිව්‍ය ලෝකේ උපදින්න ඇත්තේ. ඒ නිසා මෙතෙන්දී අපිට කියන්න බෑ කෙනෙක් අතිදක්ෂ වෙලා මරණාසන්න මොහොතේදී කිසිම දෙයක් උපාදාන නොකරන මට්ටමක් පවත්වලා රහත් වෙන්න තරම් යාට කුසලතාවයක් ලැබෙයිද? එච්චර කරගන්න බැරි වෙලා ඊළඟ භවයක් යාට ලැබෙයිද කියන එක ඉතින් නිශ්චය වශයෙන් කියන්න අමාරුයි ඉතින්. ඉතින් ඇතන් කෙනෙක් ලබලත් තියනවා නැත්තෙත් නෑ. දැන් උදාහරණයක් වශයෙන් දැන් ওই විදිහටම සරියුත් මහරහතන් වහන්සේ අවවාදයක් දෙනවා ඡන්න ස්වාමීන් වහන්සේට. උන්වහන්සේමයි ගිහිල්ලා අවවාද කරන්නේ. මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් වැඩිනවා. මට මතකයි ආනන්ද ස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේයි වැඩිනු. ඉතින්ද කියන්නේ නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඒතකොට මේ නිශ්චිතයාටයි සලිතයක් තියෙන්නේ. අනිශ්චිත වූ හිතක් පවත්වන කෙනාට සලිතයක් නැහැ. සලිත අනිශ්චිතස්ස චලිතං නැති. සලිත ඊට පස්සේ මෙහෙම නිශ්චිතස්ස අනිශ්චිතස්ස චලිතං නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. චලිතේ අසති පස්සද්දි. එහෙම චලිතයක් නැත්තම් එයාගේ හිතේ තියෙන සංසිඳීම. පස්සද්දිය සති නැති නොහොති. එබඳු පස්සද්දියක් නැත්තම් පස්සද්දියක් තියෙනකොට නැතියක් නැහැ. හිත නිකන් එල්ලවීමක් යොමුවීමක් නැතියක් එතන නැහැ. නැතිය අසති ආගති ගති නොහොති. එතකොට ඒ බඳු හිතක් එන යන ගමනක් නැහැ. ආයෙ නතර වෙලා. ඊළඟ තත්ත්වයට යාමක් හෝ පස්සේ දිච්ච දෙයක් අල්ල ගැනීමක් හෝ ඒ යාම් කී මේ හිතේ නැහැ. ආගති ගතිය අසති චතුූපපාතෝ නොහොති. එයාගේ එතකොට අලුත් තත්වයක ඉපදීමක් භව තත්වයක ඉපදීමක් එයාගේ නැහැ. ඉපදීමක් නැත්තම් මරණයකුත් නැහැ. චතුූපපාතෝ අසති නේව ඉද නහුරං උභයම අන්තරේ. ඒසේ වන්තෝ දුක්ඛස්ස. එතකොට මේ මතක් කරනවා එහෙම එබඳු චතුූපපාතයක් නැත්තම් එතකොට මෙතනත් නැහැ එතනත් නැහැ මේ දෙක අතරත් නැහැ. එහෙනම් දුකේ කෙලවරයි. එතකොට මෙන්න මේ අවවාදය දීලා එනවා. චන්න ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන. උන්වහන්සේ ඊළඟ භවයකට යන්නේ නැහැ. ඒ නිසා අපිට නිශ්චය වශයෙන් 100% කියන්න බෑ. අනිවාර්යෙන්ම එතකොට මේ මරණ මොහොතේදී කෙනෙක් ධර්මානුකූල ක්‍රියාත්මක වෙලා මෙතනදී සම්පූර්ණයෙන්ම රහත් වෙයිය. නැත්නම් ඊළඟ භවයකට යාවිය කියන එක ඉතින් හරි අපාරුයි කියන්නේ. එක එක තැන්වලදී එක එක විදිහට ඉතින් ඒ අය තම තමන්ගේ දක්ෂතා අනුව ඒ අවසාන මොහොත තීරණය කරගෙන තියෙනවා.
එමයි සාමනස පහදෙටි. එතකොට උපවාසයේ කියන්නේ උඹට එමනම් අර ස්වභාවයේ ඉන්න එපා. ඒක අත්හැරලා දාලා සාමාන්‍ය විදිහට ඒ කියන්නේ සාමදීම දැනුවත්ව උපාදාන නොකර ඉන්න එක තමයි කරන්නේ.
ඔව් එතන තමයි ඇත්තටම විපස්සනාවක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අතන ඔව්
මොකද අර ස්වභාවයේදී ඇත්තටම මේ කිසිම අර සාමාන්‍යයෙන් කරන විතක් එහෙම ඇනලිසිස් මොනවත් කරන්න බෑ.
බෑ අන්න හරියි. ඔව්
දැන් මම මේ කියන හදන්නේ මගේ පැක්ටිස් එකේ කියන්නේ මගේ පුහුණුව විකාශනය වෙච්ච ඇති. අද ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරපු දේට අනුගතව දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා දැක්වුවා උදාහරණයක් සත්‍ය මරණයට සත්‍යයට අභිදානිය පිළිබඳ ගැන. එතකොට ඒ විතරක් නෙවෙයි තව මේ මාර්ගයේ යනකොට අපි ගොඩාක් හොඳ දේවල් කරනවා. එහෙම හොඳ දේවල් කරනකොට මමිය ඇතිවෙන හැටි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පෙනෙන්න පටන් ගත්ත හොඳට. ඊට පස්සේ තවත් ඒක තුළින් ඇති වෙන දෙයක් දැක්කා. දැන් ඒක පෙනෙනවා විතරක් නෙවෙයි මම හැදෙන හැටි පෙනෙනවා විතරක් නෙවෙයි තේරුම් ගන්න පටන් ගත්ත ඒ පෙනීම නිසාම සම්මා දිට්ඨිය සහ සම්මා සතිය කියන එක වැඩි දියුණු වෙන හැටි ඒකේ අර්ථය ක්‍රියාකාරීත්වය ඇති. ඊට පස්සේ ඕකට ඔයක වඩා පහුවෙලා තමයි තේරෙන්න පටන් ගත්තේ සාරම්භයේ බොහොමත්ම සුවඳ ඇති. ඒ කියන්නේ සාරම්භයේ මූලික තත්ත්වයෙන් ඇති වෙන එක පැහැදිලිව තේරුණා ඉස්සරින්දා. නමුත් සාරම්භයේ කියන්නත් බැරි තරමට ඒ වචනේ පාවිච්චි කරන්නත් බැරි තරමට මොකක් හරි යමක් කියන දේක ප්‍රතික්‍රියාවක් වශයෙන් අපි දෙන පිළිතුර ස්වාධීනව නැතුව සිත්තේ ඇති වෙන ඒ පවා ඒක සාරම්භයේ යම් කිසි නැදේශමක් කියන බව එක තේරෙන්න පටන් ගත්තා. එතකොට ඇතැම් වෙලාවට දුක බලුත් ඇති වෙනුණා. මේ මගේ අම්මේ මගේ හිත කොච්චර ව්‍යාපාදයක බර දෙයක්ද, මේ මුළු චරිතයම ව්‍යාපාදයේ දෝ කියලා වගේ හැඟීමකුත් ඇති වුණා. පස්සේ ඕක දකින්නකොට තවත් අපුරු දෙයක් සිද්ධ වුණා. මේ ඇනලිසිස් ඒ කියන්නේ ඉංග්‍රීසි වචනේ ඒකට විතර සුදුසු නෑ. නමුත් ඒ වගේ අන්තර් ක්‍රියාකාරීත්වය නිසා ඒ මොහොතේ ඒක ඇති වෙන හැටි පෙනුණා. ඊට පස්සේ බය ඇති වෙන එක නැති වෙලා ගියා. ඒක රසවත්යක් හැටියට ඒ මොහොතේ ඇති වෙනවා. ඒක දකිනවා. දකිනවත් එක්කම ඒක ඒකේ මේ යාස්තරි මොන විදිහකට හැදිලා කියන්නේ හැදෙන හැටි මොන හේතු නිසාද ඒක හැදෙන්නේ කියලා තේරෙනකොට අරක මග හැරිලා යනවා. ඒ කියන්නේ මේ යාත්‍රාවේ තීරණකොටම අර ක්‍රියාකාරීත්වයේ නම් තියෙනවා. ගොඩ නැගිලා හදෙන එක වයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක එතනින් නතර කරලා දැන් ස්වාමීන් වහන්සේ ඊළඟට කියපු දේවල් ඒ කියන්නේ ඔය සීලේ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කර අර අනිත් පැතිකඩවයි අපිට ජීව වශයෙන් කරන්න කියොත් ලොකු පටලැවීමක් වෙන්නේ. මොකද අපි කියු ස්වාමීන් වහන්සේලා ඉඳගෙන ඒකපු වෙන සීලේ රකින්නකින් අපි පටලවන්න. මොකද අපිට මේ ජීවිතය ගත කරන්න තියෙන නිසා. එතකොට ඒ එක්ක බුද්ධ කාලේ පසු කාලවල මේ මාර්ගයේ ගමන් කරපු විදිය බොහෝ දෙනෙක් සත්‍ය අවබෝධ කරගෙන කියනවා. ඒ කියන්නේ සත්‍ය යම් යම් පැතිකඩ සෝවාන් සකදාගාමි අයන්විත අනාගාමි සත්‍යයන් පවා. එතකොට එහෙම නම් දැන් ස්වාමීන් වහන්සේලාට දේශනා කරපු අර එකද සීල සත්‍යය නැති වුණා. ගිහියෙකුට අරවගේ මූලික සත්‍යය මධ්‍යම සත්‍යයට පවා පත් වෙන්නට, ඒ කියන්නේ අනාගාමී සත්‍යයට පවා පත් වෙන්නට ඒ කියන අඩු සීලෙන් ප්‍රඥාව අවදි වීම නිසා මාර්ගයේ දැවීමක් තියෙන්නේ සිත්තරේ. ඒ කියන්නේ සත්‍ය සහ ප්‍රඥාව අත්‍තර සීලයේ දුරට ගිය නැති වුණාට වර්ධනය වීමට හැකියාව තියෙනවා. ධර්මං කියපි අර පොඩ නැංගිගි දෙද හැදි දැක ගන්නවා වගේ වෙනකොට එතකොට ඒවා මේ විශ්ලේෂණය තමයි තුළ සිද්ධ වෙන නිසා අත්‍තර දුරට සීලයේ දුරින් ගිය නැතයි අපිට මේ වැඩි කරගන්න පුළුවන්කමක් නිසාද අපිට පුළුවන් වෙන්නේ මාර්ගඵල ලබන්න.
ඔව් මත් හිතනවා එහෙම උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් ගිහි පිරිස සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පැවිදි සීලයක් දේශනා කරන්නේ නැහෙනේ. ගිහි අයට දේශනා කරන්නේ විශේෂයෙන්ම පංචශීලය. ඒතර පංචශීලයක ඉඳලා ඒ කටයුත්ත කරන්න පුළුවන් බව සූත්‍ර දේශනාවලදී, ඒ කියන්නේ මම කියන්නේ අනාගාමී වීම කොහොමද කියන්න මට එච්චරම මතකයක් නැහැ. දැන් පංචශීලයෙන් සෝවාන් වීම සකදාගාමී වීම හොඳටම පැහැදිලි කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් පංචවේර භය සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සෝවාන් තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් නිසා අනිත් සතෙකුට බයක් උපදින්නේ නැහැ. ඉතින් ඒකයි පංචවේර භය කියන නමත් පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේ තැනත්තා කිසිසේත්ම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාතය සම්බන්ධයෙන් මෙයා වලකී සිටින නිසා අනිත් කෙනෙකුට මෙයාගේ හරහා කිසි බයක් උපදින්නේ නැහැ. ඊළඟට මෙයා කිසිසේත්ම හොරකමක් කරන්නේ නැහැ. ඒ හොරකමක් නොකිරීම නිසා ඒ හොරකමක් වීම තුලින් ඇතිවෙන යම්කිසි බියක්, සැකක්, චකිතයක්, තැතිගැන්මක් ඒවා මොකක්වත් මේ තැනත්ත නිසා අනිත් කෙනෙකුට පහළ වෙන්නේ නැහැ. ඊළඟ මෙයා කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයේ නොයෙදෙන නිසා එතකොට අන්න ඒ හරහා පහළ වෙන්න තියෙන බයක් තැතිගැන්මක් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා බොරුවක් කියන්නේ බොරුවක් නොකියන නිසා ඒ බොරු කීම හරහා පහළ වෙන යම්කිසි මේ තියනනම් මේ බයක් බොරු කීම හරහා මෙයා මේ බොරුවක්ද කියන්නේ නැත්තම් හරි දෙයක්ද කියන්නේ කියලා පහළ වෙන්න පුළුවන් මේ මොකක්ද ඒකට කියන්නේ පහළ වෙන්න පුළුවන් යම්සි කෙනෙක්ගේ හිතේ සැකයක්. ඉතින් එහෙමත් එකක් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ රහමිර පානයක් සිද්ධ වෙන්නෙත් නැහැ. රහමිර පානයක් නොකරන නිසා දැන් අපේ යම්ස කෙනෙක් බීලා ඇවිල්ලා ඉතින් කරන දේවල් ඉතින් මම අලුතෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා යම්ස කෙනෙක්ගේ හිතේ බයක් සහිතයක් පහළ වෙන්න තියනවා නම් එතකොට එහෙම දෙයක් පහළ වෙන්නෙත් නැහැ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ඒ පෙන්නන ඒ తত্ত্বය ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම දැන් ඒ සූත්‍රය පොඩ්ඩක් ආයි මතක් කරනවා නම් යංගහපති පානාතිපාතී පානාතිපත් පාත පච්චය දිත්ත කම්මිකම්පි භයං වේරම් පසවති සම්පරායි කම්පි භයං වේරම් පසවති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති පානාතිපාතා පටිවිරතස්ස ඒවං තං භයං වේරං ූපසන්නං හෝති. දැන් මේ ප්‍රාණඝාතය නිසා යම්ස කෙනෙකුට මේ එයාටම වෙන්න පුළුවන් අනිත් අයට වෙන්න පුළුවන් යම් බයක් තැති ගැනීමක් තමන්ට හෝ අනුන්ට සිද්ධ වේද මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සිදු වේද චෛතසික වශයෙන් චේතසික වශයෙන් හෝ යමක් දුම්නසක් සිද්ධ වේද එතකොට ඒ බඳු ප්‍රාණඝාතයන් නොකරන කෙනාට ඒ බිය නැහැ. ඉතින් මේ විදිහට මේ සීල්පද පහ ගැන ප්‍රධාන සීල්පද පන්සිල් ගැනම මේ සූත්‍රයේ විස්තර වෙනවා. ඉතින් මේ පස්වැදෑරුම් බිය වෛර සංසිඳනවා ඒ සෝවාන් වෙච්ච තැනට. ඉතින් මේ කතාව ගැන තනි කරගෙන නම් ගිහි ප්‍රතිපදාවක්. ඉතින් ගිහියෙකුට ඒ පංචශීල ප්‍රතිපදාවේ ඉඳලා ඉමානි පංච භයානි වේරානි රූපසන්තානි හොಂತಿ මේ බිය පහම දුර වෙලා යනවා මේ පංචශීලපද ආරක්ෂා කිරීම නිසා. කතමේහි චතුහි සෝතාපත්ති අංගේහි සමන්නාගතෝ හොති මේ තැනත්තා ඊට අමතරව සෝතාපත්ති අංග හතරේකනුත් යුක්ත වෙනවා කියලා ඉතින් තවදුරටත් මේ සූත්‍රය විස්තර වෙනවා. ඒතර අපිට පැහැදිලි. ඒතර සෝවාන් වීම කියන එකට අනිවාර්යයෙන්ම පංචශීල මට්ටමින් කරන්න පුළුවන්. සකදාගාමී වීම ගැනත් ওই විදිහට ඇති අනාගාමී වීම ගැනත් ওই විදිහට ඇති. දැන් තවත් අරුණ මහත්තයා කියපු වැදගත් කාරණයක් තමයි දැන් බුදුරජාන් වහන්සේ තවත් තැන්වලදී උදාහරණයක් වශයෙන් දැන් ඔය සරකාණි සූත්‍රය වගේ තැන්වලදී සමහර තැන්වලදී යනවා ඒ කියන්නේ අපි දකින පැතිවලට වඩා වෙනස් පැති තියෙනවා. ඇතැම් තැන්වල තියෙනවා දැන් එක තැනැත්තෙක් ඉන්නවා එයා හොඳට සීලය රකින්නවා එයා සීලය රැකලා ගිහිල්ලා එයා ගැනත් කියනවා සෝවන් දොන්නොම් කියලා. තවත් කෙනෙක් ඒ තරම් සීලය රකින්න බව පේන්නේ නැහැ හැබැයි එයා සකදාගාමි වෙලා කියලා කියනවා. එතකොට ඉතින් අනිත් මිනිස්සු කෑ ගහන්න ගන්නවා ඉතින් බුදුරජාන් වහන්සේ මේ මොකද්ද කියන්නේ මේ මෙච්චර පිරිසුදු සීලය ආරක්ෂා කරපු කෙනා ඇයි මෙයා සෝවන් විතරක් උනේ අර තරම් සීලය ආරක්ෂා කරපු නැති කෙනා ඇයි කොහොමද එයා සකදාගාමි උනේ කියලා මේ ගිහි පින්වතුන් දෙදෙනෙක් ගැන බුදුරජාන් වහන්සේ කරපු විවරණේ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනගනවා. එක්තරා අන්දමක ඇලහැප්පීමක් සිද්ධ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? ඒ තැනැත්තාගේ ප්‍රඥාවේ වෙනස්කම් තියෙනවා. එයා ඒ කලින් කීපෙක නා සීලය රැක්ක තමයි පිරිසුදු සීලය ආරක්ෂා කරා තමයි. හැබැයි එයාගේ ප්‍රඥාව ඒ තරම් මොහුකුරාගේ ගතියක් නැහැ. හැබැයි අනිත් එක්කෙනා සීලය ආරක්ෂා කළා සම්පූර්ණයෙන්ම දුසිල්වත් හිටියේ නැහැ. හැබැයි එයා ප්‍රඥාවෙන් අධිකයි. එතකොට අන්න ඒ තැනත්තා අර කලින් එක්කෙනාට වඩා අර බොහෝම පිරිසුදු මට්ටමකින්ම සීලය ආරක්ෂා කරන තැනත්තාට වඩා එයා ඒ දෙවෙනි එක්කෙනා තමන්ගේ ප්‍රඥා අධික බව නිසා එයා ඊට වඩා මට්ටමකට ගියා කියලා ඔය වගේ තැන් සූත්‍ර දේශනා විමසද්දී හම්බ වෙනවා. ඒ නිසා පන්සිල් මූලික කරගෙන වුණත් කෙනෙකුට සෑහෙන්න ගිහි ප්‍රතිපදාවක් රැකගෙන සෑහෙන දුරකට යන්න පුළුවන්. දැන් තවත් උදාහරණයක් කියනවා නම් දැන් ඔය චිත්ත ගෘහපතිතුමා එතුමා අනාගාමී වෙච්ච උපාසකෙක්. ඉතින් එතුමාගේ තිබිච්ච දක්ෂතාවය විවිධ සූත්‍රවලදී පෙන්නුම් කරනවා. වෙනමම මේ සූත්‍ර ගණනාවක් එකතු කරලා තියෙනවා චිත්ත සංයුක්තය කියලා. ඒ චිත්ත සංයුක්තයේදී භික්ෂුන් වහන්සේලා පවා එතුමාගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක් එක්තරා අවස්ථාවකදී සූත්‍රය දේශනා කළා නැත්නම් ගාථාවක් දේශනා කළා ඔබතුමාට මොකද්ද මේ ගාථාව ගැන හිතෙන්නේ කියලා එහෙම ප්‍රශ්න අහනවා. එතකොට මේ චිත්ත ගෘහස්තුමා ඒ භික්ෂූන් වහන්සේට විස්තර කරලා දෙනවා මේකෙන් කියවෙන්නේ මෙන්න මේකයි. දැන් ඔය සතියට කියන වචනයක් තමයි මොකක්ද ඒකට කියන්නේ මේ 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 සමාන වචනයක් කියනවා ඒකාරෝ කියලා. ඒකාරෝ කියන වචනේ අන්තර්ගත වෙන ඒ ගාථාව විසඳලා දෙන්නේ ඒකට අටුවාවක් සපයන්නේ චිත්ත ගෘහපතිතුමා. ඉතින් එතකොට ඒ චිත්ත ගෘහපතිතුමා ඇතර කොයිතරම් ප්‍රඥාවන්තයෙක්ද කියන එක අපිට පෙන්වුම් කරනවා. ඒ නිසා ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. ඒතර කොයි මට්ටම් වලදීත් ඒ ප්‍රඥාවේ සෑහෙන මූලික වීමක්. ඒ ප්‍රඥාවන්තව තමන්ගේ හිතේ පහළ වෙන සියුම් සියුම් කෙලෙස් දැක දැක ප්‍රහාණය කිරීමක් කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ඒවත් බලමු විස්තරහට ටිකක් කතා කරන්න. එතකොට ඒ වගේ ඉතින් මේ ගමනේ විවිධ පැති තියෙනවා. එක දෙයක් විතරක් නෙමෙයි මූලික වෙන්නේ. තවත් ඉතින් බොහෝ කාරණා මූලික කරගෙන බොහෝ කාරණාවල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් වශයෙන් තමයි යන්න වෙන්නේ. මම
ඒක බොහොම සුඛ ප්‍රතිපදාවෙන් කරගන්නට ලැබේවා කියලා ඉපසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නේ කල්යාණිට ලැබෙන අවස්ථාව ඉදිරිපත් කරන ඔබගේ පැනය.
ඔය පොඩ්ඩක් හයියෙන් කියන්න, අපිට ඇහෙනවා මදි.
දැන් ඇහෙනවද?
ඔව් ඔව් ඇහෙනවා.
අවසයි ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්න ටිකක් මේ හල්බන්දු ජෝ මහත්තයාට සමානයි. මේ මගේ පුහුණුවේදී මේ පරයන්ක භාවනාවේදී සමාධිය රැමිට නිතරම මට පුළුවන් වෙනවා. මම දෙකටම වගේ භාවනා කරනවා සමුනේ පරයන්කයි. ඒ එතනදී අර එක්තරා ආනාපානසේ සංසිඳිලා දැන් වෝයි දෙකකට වගේ ශුන්‍යතාවයකට ගියාම ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එතෙන්දී අර මොහොතේ සල එක්ස්ප්ලේන් කරා ඒක. එතෙන්දී මට තේරෙනවා දැන් මේ සම්සි මගේ තව විඥානිය නැත්නම් සතිය තාම යන්ති සිවුම් මට්ටමකින් පවතිනවා කියලා. එතෙන්දී තෙන් හොඳට උත්තර ඉන්න අහිතනාර උපාදාන කරගැනීම පොඩි දේකුත් සිද්ධ වෙනවා. ඒක තමයි කියනවා. මේ ඔබට මේ තත්ත්වයේ ඉඳලා පුළුවන් තරම් සමාජයේ ඉඳලා බලන්න ඕන. නමුත් මේකත් අනිත්‍යයි. මේකින් මම ආපස්සෙ එනකොට මේකත් අනිත්‍යකතිය අවබෝධ වෙනවා. ඒකත් එතනදී යම් කිසි උපසනාවකට තේනවා කියලා තේරෙනවා. නමුත් මේ 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 වෝයිඩ් එකට වගේ ගියාම මම නිතරම දැනෙන දෙයක් තමයි දැන් මරණ වේලාවේදී මම දැන් මේක කොහොමද හසුරුවා ගන්න කියන එක. ඒක සමහරවිට ගොඩක් ලෙඩුන් වෙලාවට භාවනා කරන්න බැරි වෙනවා මට. අසනීපුණා මෙහෙම අමාරු භාවනා කළේ සමාජයේ දැනන්නේ. එතකොට බඩේ තියෙනවා දැන් මම මරණ වේලාවේ දැන් මේකත් වෙන මට යා ගන්න බැරි. මේ වටින් එහෙම හිතෙනවා. එහෙම හිතන එක වැරදිද දන්නේ නැහැ. මේ තාම ඉතින් ගොඩක් ආශ්‍රවන්ත දේවල් තියෙනවා ජීවිතය ගත කරන කෙනෙක් වශයෙන්. නමුත් ඒක එතනදී ඒක මම කොහොමද හසුරුව ගන්නෙ? තවදුරටත් මට කියන්න පුළුවන් එක මේ තමන්ගේ දක්ෂතා අනුශාසන ශක්තිය මේක දිගටම පදින කල යුතු කියලා දන්නවා. ඒක පාඩම් ප්‍රතිපල දෙන්න තිබවත් දන්නවා. ඒක ගැන ඕහන්සේගේ
හොඳයි. ඇත්තටම සමාධිය ඒක තමයි. සමාධිය නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. දැන් ඔව් දැන් ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඇතම් වෙලාවට භික්ෂුන් වහන්සේට අවවාද කරනවා. ඇතම් භික්ෂුන් වහන්සේලා ඉන්නෝ ඒ වගේ සමාධියට හොඟා කැමති, සමාධියේ මූලික කරගෙන යනවා. සමාධියට සමාධිය ඇතම් වෙලාවට තින් ලෙඩ දුකක් හැදිලා නැති වෙනවා. ඊටසේ බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එනවා. අන්න අර ස්වාමීන් වහන්සේ බොහොම දුප්පත් වෙලා ඉන්නවා, දුකටපත් වෙලා ඉන්නවා. පොඩ්ඩක් පිහිට වෙන්න වඩින්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. වැඩම කරාට පස්සේ ඉතින් අහනවා මේ ඔබට සීලය ගැන මොකක් හරි දුකක් තියෙනවද? මේ කුකුසක් තියෙනවද? එහෙම මේ කුකුසක් නැහැ කියනවා. කියන්නේ සීලය පිරිසුදුයි. ඊට මොකද තියෙන ප්‍රශ්නේ කියලා අහුවාම කියනවා සාමීනි මට මේ ඉස්සෙල්ලා නම් මේ සමාධි මට බොහොම යහුසුලුව ගන්න පුළුවන්. මට කැමැති කාලයක් ඉන්න පුළුවන්, හරි පහසුවෙන් ගන්න පුළුවන්. දැන් මේ ලෙඩේ හැදිලා මට මේ සමාධියට යන්න විදිහක් නැහැ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහාන මේ මගේ ශාසනය සමාධිය මූලික කරගත්ත ශාසනයක් කියලාද හිතන්නේ කියලා. සමාධිය ප්‍රතිෂ්ඨාව කරගත්ත, සමාධිය මූලික කරගත්ත, සමාධිය එල්ලේ කරගත්ත ශාසනයක්ද මගේ ශාසනය කියන්නේ කියලා බුදුරජාන් වහන්සේ අවවාද කළා. සමාධිය මූලික කරගත්ත ශාසනයක් නෙමෙයි අත්‍යවශ්‍යම බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා සමාධියක් කියන එක මුලදී වැදගත් තමයි. ඒ කියන්නේ සමාධියක් අවශ්‍යයි මේ ගමන යන්න. නමුත් ඉතින් පස්සේ සමාධියට වඩා වැදගත් වෙන්නේ සතියයි ප්‍රඥාවයි. සිහිය හොඳට තියාගෙන ඒ හිතේ පැහැදිලි බව උපයෝගී කරගෙන හිත මොකක්වත් ඇසුරු නොකරන මට්ටම් මූලික කරගෙන ප්‍රඥාව එතන යොදවලා හිත තව තව පිරිසුදු කර කර යන ගමනක් කරහා තමයි අපිට ආශ්‍රවයන් ඡය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි බඳු ගමනක තමයි යන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ කතා කරන මමත් මේ ආශ්‍රවයන් ඡය කරගෙන සම්පූර්ණේ රහත් වෙලා කතා කරනව නෙවෙයි. ඉතින් අපිට යන්න ඉස්සරහ ගමනක් තියෙනවා. හැබැයි යන්න තියෙන්නේ මේ බුදුහාමුදුරුව පෙන්වන මේ පාරේ. ඉතින් අපිට අර මෑනියෝ කිව්වා වගේ ඉතින් 100ට 100ක් මේ භවයේදීම සියලු සකල ක්‍රේෂයන් ප්‍රහාණය කරලා රහත් වෙන්න පුළුවන්කම ලැබෙයිද කියලා ඉතින් 100ක් කියන්න බෑ. ඉතින් ඒක සමහරවිට පාරමී ශක්තියක් වෙන්න පුළුවන්, ලැබෙන අවස්ථාව වෙන්න පුළුවන්, විවිධ හේතු වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඉතින් උත්සාහය අතරින් නැතිව ප්‍රතිපදාව යන්න තියෙන්නේ මෙන්න මේකයි, කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියලා අපි නිවැරදිව තේරුම් අරගෙන ඒ තුල අඛණ්ඩව නියැලීම තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා අපිට කවද ප්‍රතිඵල ලැබෙයිදෝ කියලා එතන අර ප්‍රතිඵලයක් මූලික කරගෙන results oriented යන විදිහ ඒකෙන්ද හරි ටිකක් අසහනකාරී. තාමත් මේක උනේ නෑනේ, තාමත් මේක උනේ නෑනේ කියලා එතන එන්නේ ටිකක් අසහනකාරී ගතියක්. ඒ වෙනුවට මේ මොහොතේ හිත නිවීමක් ඇසුරු කරනවා. මේ මොහොතේ හිතේ කෙලස් නැත්තම්, මේ මොහොතේ හිත කිසිවක් ඇසුරු කරන්නේ නැත්තම්, මේ මොහොතේ හිත උපාදාන කරන්නේ නැත්තම්, එහෙනම් මේ මොහොතේ හිත නිවිලා තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නන පාර දැන් භාවනා කළා, දැන් විපස්සනා වඩලා අවුරුදු ගානකින් නිවන් දකින්න බාරක් නෙමෙයි. මේ මොහොතේ දැකලා, මේ මොහොතේ හිතේ රාග ద్వේෂ මෝහ දැකලා, මේ මොහොතේ නිවන ප්‍රතිපදාව. මේ මොහොතේ එහෙමනම් රාග ద్వේෂ මෝහ වලින් තොරව හිත පවත්වන්න උත්සාහන්ත වේදී. එතන කෙලෙස් දුරු කරන. එතන හිතේ දැවිලි තැවිලි දුරු කළා. හිත සැරසීමකට, නිවීමකට, සහනයකටපත් කරන අකාලික වූ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
ස්වාමීන් වහන්සේ එහෙමයි හිතාමත් හැදෙවි. තව එක ප්‍රශ්නයක් තමයි. පහනගතේ ගැන අහන්න තියෙන වල ප්‍රශ්නයක්. මගේ රැකියාව සම්බන්ධයෙන් මේ ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද දැන් ඔය මම ඔස්ට්‍රේලියාවේ ඉන්නේ, මගේ ළඟට එනවා ලේට් ටික්ලා. මේ ටික්ලා කියලා જાතියක්. ඒකද කැලේ ඇවිදින අයට ගෙල්ලෙනවා. මේ වගේ අය විලා ඒක ගලවන්නේ කියලා කියනකොට මට නම් මේ ප්‍රශ්නේ ආව ඒ සතාව ගලවන්න හදනකොටම මට මතක් වුණා දැන් ගහත් යන කරන්නේ යන්නේ. ඒ වෙලාවට ටිකක් මට හරි අමාරු වෙන කවුරුත් කියන්නේ ආය පහු බාර දෙන්න. මේ පොඩි දෙයකට හොස්පිටාල් යවන්නත් බෑ. මේ වගේ වෙලාවකදී මොකද කරන්න කියලා අන්තිමට චෝටි සතෙක් 2 මිලිමීටර් වගේ by 2 mm තින් අන්තිමේදී මට මේ කරවන්න සිද්ධ වුණා. ඉතින් මම ඒක පස්සටවිලින්න පස්සෙ ඒ වගේ වෙලාවකදී ඒක නොකලේ මුත් ලෙඩා ගන්නවා වෙනවා විසලින්. ඒ වගේ තත්ත්වයකදී හොඳ සාමයහන්ස
මම නම් හිතන්නේ ඒ වගේ තැන්වලදී අපි දෙපැත්ත සංසන්දනය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැත්නම් වෙලාවට ඔය වගේ ඒ කියන්නේ සිල්පද කීපයක් එකිනෙකට පරස්පර වෙන ගතියක් එන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් මම සතාට දනුකම්පා කරන්නේ මේ තැනත්තට දනුකම්පා කරන්නේ නැත්තම් සතේකටද මං මූලිකත්වය දෙන්න ඕනේ මනුස්ස ජීවිතයකට. එතකොට ඉතින් මනුස්ස ජීවිතයකට මූලිකත්වය දෙන්න ඕනේ කියන එක ඉතින් අපිට තේරෙනවානේ. එතකොට මොකද ඒ කියන්නේ අපිට දැන් සම්පූර්ණයෙන්ම කිසිම සතෙක් මැරෙන්නේ නැති විදිහට එහෙම ඉන්න ගියොත් ඉතින් අපි ටිකක් අන්තගාමී වෙනවා. එතකොට අර අපිට යන්න වෙන්නේ කවුද අර මේ 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 ජෛන මහාවීර ගිය පැත්තකට අපිට යන්න වෙන්නේ. ඉතින් ඒකට අපිට වතුර ටිකක්වත් බොන්න වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එච්චර අන්තගාමී පැත්තකට ගෙනහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ යන්නේ මැද ප්‍රතිපදාවක. බුදුරජාණන් වහන්සේ දැන් එක්තරා අවස්ථාවකදී මොගලන් රහතන් වහන්සේ වතුර ටිකක් බොන්න අරගෙන උන්වහන්සේ දකිනවා මේ වතුරේකේ පුංචි පුංචි ශුද්ධ ජීවීන් ඉන්නවා. අද කාලේ වචනෙන් කියනවනම්. දැන් ශුද්ධ ජීවීන් ඉන්න බව උන්වහන්සේගේ අභිඥාවට හසු වෙනවා. ඊපස්සේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ වතුරේකේ බොහොම අතිශය සුල් මේ සියුම් සියුම් සත්තු මේ වතුරේකේ ඉන්නවා ඉතින් මම කොහොමද මේක පානය කරන්නේ බුදුරජාන් වහන්සේ කියනවා නෑ ඔය මට්ටමට යා යුතු නෑ මේ සාමාන්‍ය ඇහැට සත්තු පේන්නේ නැත්තම් එහෙමනම් මේක පානය කළාට වරදක් නෑ ඉතින් එතකොට බැලුවාම ඉතින් අපිට මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නෙම එක්තරා අන්දමකින් තවත් කෙනෙකුට යම්කිසි හිරිහරයක් සිද්ධ වෙනවා ඉතින් ඒ කියන්නේ මේ අපේ පාරේ ගමන් කරද්දී සත්තු මැරෙනවා. සමහර විට ඉතින් හුස්ම ගන්නකොටත් ඉතින් මේ හරහා සාහෙන සත්තු ප්‍රමාණය කපේ ඇතුළට ගිහිල්ලා ආශ්වාසය හරහා ඇතුළට ගිහිල්ලා උන් මැරෙනවත් ඇති. ඉතින් එතකොට අපේ එච්චර දුරට යන්න ගියොත් අපි අන්තවාදී ගමනක් කරනවා. එතකොට අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි මෙතෙන්දී ඒ චේතනාපූර්වකව අපි මේ කර්මය කරනවද කියන එක තමයි මේ වැදගත් වෙන්නේ. අපි චේතනාපූර්වකව වුමනායම්ම කෙනෙක් කෙරෙහි වෛරයෙන් ද්වේෂයෙන් සතෙක්ව මරනවාද? එහෙම නැත්නම් එතෙන්දී අපි තු මේ මිනිස්සෙක් කෙරෙහි තියෙන මෛත්‍රී සහගතව එයාගේ ඉල්ලීම පරිදි ඒ සතාව අයින් කළා විසි කළා දානවාද? නේද?
එහෙමයි.
බොහොම වාසියක් නිරෝගී බව ප්‍රාර්ථනා
ඊළඟ
පැලේ පාලිත සිරිවාතන මහතාට ඉදපත්
කරන්න පුළුවන්.
ඊළඟ ස්වාමීන්
වහන්සේ
අසරයි ඇහෙනවද? ඇහෙනවා. මේ ප්‍රශ්න දෙක කිලි ප්‍රශ්න දෙක ස්වාමීන් වහන්සේ කියන්නේ.
ඔව්.
පළවෙනි ප්‍රශ්න තමයි ගිරිමාන සූත්‍රයේ ස්වාමීන් වහන්සේ අවස්ථා පහක් කදි කරුවා. ඒක තවදුරටත් ටික දිගටම කරනවද 38 වෙනිදා භාවනා උපත සමග?
ඔව් තියෙනවා. එන ඒ කියන්නේ හෙට පටන් ගන්නවා. එටත් ගිරිමානන් සූත්‍රය තමයි ඊළඟ දවස් පහේදී කරන්න යන්නේ.
හරි කියන්නේ දැන් ප්‍රශ්නය සයින්හන්ස මේ අරුණමාත්‍යගේ ප්‍රශ්නෙට මම අහන්නේ අර එක අවස්ථාවකදී ශාස්ත්‍රඥ වහන්සේ කිව්වා නේද මේ අපි වාගේ කියන්න මේ ප්‍රශ්නයක් කරු ව්‍යංගපජ සූත්‍රයේදී කර්ත්‍යාවදීන් කරලා සමුදය නිරෝධය දැක්වීමෙන් අත් මේ
මේ යන මාර්ගයට යන ප්‍රෝල් කියන එක සාමාන්‍යයෙන් සූත්‍රයේ වගේ සූත්‍රවලදී දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ ඒ කියන්නේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍තතා, සමජීවිකතා ඔය විදිහට ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ ගිහි ප්‍රතිපදාවක් ගිහි ජීවිතයක් ගත කරන පිරිසකට මේ උත්තාන සම්පදාවක් දේශනා කරනවා. ඒ කියන්නේ කම්මැලිකමකින් තොරව මේ හොඳට සංවිධානය කළා ඒ තමන්ගේ කටයුත්ත කිරීම ගැන විස්තර කරනවා. එහෙම නැත්නම් ධන දාන්න උපදවා ගන්න හැටි ගැන විස්තර කරනවා. ඊළඟ ආරක්ක සම්පදා කියලා මේ ඒ උපදවාගත් ධනය දාන්න ඒ තමන්ගේ වස්තුව ආරක්ෂා කිරීම ගැන විස්තර කරනවා. එස කල්යාණ මිත්‍රතා සමජීවිකතා කියලා තවත් පැත්තක් විස්තර කරනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරක් කරහා ඒ තමන් ගත කරන ඒ මට්ටමින් තව පොඩ්ඩක් කොහොමද ඉස්සරහට එන්නේ? ආධ්‍යාත්මික ජීවිතයකටත් පිවිසෙන්නේ කොහොමද? කොහොමද සීලයක් ආරක්ෂා කරන්නේ? හිතේ සමාධියක් දියුණු කරගන්නේ කොහොමද? ප්‍රඥාවක් දියුණු කරගන්නේ කොහොමද කියලාත් ඉතින් විස්තර කරනවා. ඊට පස්සේ සමජීවිකතා කියලා තමන්ගේ අයවැය දෙක සමබර කරගෙන ඒ කටයුතු කිරීම ගැන විස්තර කරනවා. ඉතින් මේ මම කිව්වේ කාරණා හතරයි. ඉතින් මේ විදිහට ගිහි පින්වතුන්ටත් ඒ මාර්ගයේ ගමන් කරන්න විස්තර කරලා තියෙනවා. දැන් තවත් පැත්තක් ඕනම් මතක් කර දෙයි. මට තවත් කරුණක් හිතට ආවා. දැන් එක්තරා අවස්ථාවකදී නකුල පිතු ගෘහපතිතුමා මරණාසන්නව ඉන්නකොට නකුල මාතා ඇය මේ බොහොම හොඳ බණක් කියනවා මේ නකුල පිතු ගෘහපතිතුමාට. කියනවා මේ කලබල වෙන්න එපා, ඔයා මරුණයි කියලා බය වෙන්නේ මරුණාම මේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න යන්නේ නැහැ. ඔයා මරුණාම මේ ධනය දාන්නේ මේ අපිට අහිමි වෙයි කියලා බය වෙන්න යන්න එපා. ඒවා දැනටමත් මට පවර්ලා තියෙනවා. මම ඒවා දන්නවා මේ කොහොමද මේවා පරිහරණය කරන්න කියලා. ඊට පස්සේ ඔයා මරුණාම මේ බුදුරජාන් වහන්සේට දෙන ඒ ගරුසැලකිලි ඒ සංඝයා වහන්සේලාට කරන ගරුසැලකිලි ඒව නතර වෙයි කියලා හිතන්න එපා. මම ඒ කටයුත්තක් කරනවා. ඊට පස්සේ ඔබතුමා මිය ගියාම මම මේ ශික්ෂාව ආරක්ෂා කරන එක අතහැරලා දාවේ. මම තවදුරටත් මේ දහමේ දෙන එකක් නැහැ කියලා එහෙම සැකයක් ඇති කරගන්නත් එපා. මම හොඳට මේ ධර්මයේ වැඩ වඩා යෙදෙනවා. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ පෙන්නපු මාර්ගයේ යම්කිසි ප්‍රතිපදාවක් අනුගමනය කළා යම්කිසි ප්‍රතිඵලයක් භුක්ති විඳින අය අතර මමත් එක්තරා කෙනෙක් කියලා මේ නකුල මාතාව නකුල පිතු ගෘහපතිතුමාට බණ කියනවා. දැන් මේ නකුල පිතු ගෘහපතිතුමා මේ ලෙඩ වෙච්ච වෙලාවක. ඉතින් ඊට පස්සේ නකුල පිතු ගෘහපතිතුමා මේ සූපත් වෙලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා මේ බලන්නකෝ මේ නකුල මාතාව මට මෙහෙම කිව්වනේ කියලා. ඉතින් ඒතකොට බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කරනවා. අනුමත කළා කියනවා ඕ මේ නකුල මාතාව මගේ ගෘහ ශ්‍රාවිකාවන් අතර මේ හොඳ සමාධියක් සහිත අය අතර කෙනෙක්. ඒ මගේ ධහම අනුගමනය කරන පිරිස අතර ඉන්න ඉතාම වටිනා කෙනෙක් තමයි මේ නකුල මාතාව. ඉතින් එතුමිය ඔබතුමාට ඔය කියලා තියෙන බණ ටික ඉතාම වටිනවා කියලා ඒක අනුමත කරනවා. ඒ නිසා ඒ ගිහි පින්වතුන් බුදුරජාන් වහන්සේ පෙන්වපු ධහම ඒ තමන්ගේ ගිහි පංචශීලය ආරක්ෂා කරන ගමනේ කරන අතරේ අනුගමනය කරලා තියෙනවා.
ඊළඟ පැරේ පත්මිනි විජේසේකර මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් වෙලා තියෙන්නේ. අපිට ඔබ කියන දේ ඇසෙන්නේ නැහැ. ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙනවා. දෙලිනි ජයකොරිට අවස්ථාව ලැබෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මං කිරික හේවත් ස්වාමීන් වහන්සේ.
එහෙනම් එහෙනම්.
Can I please ask my question in English?
Fine.
Swami Mahansa, I heard in the Slovakian sermons, there were two defilements discussed. One was transgressional and obsessional. And can you please explain the difference?
Transgressional and obsession.
Obsessional defilements.
Yeah. So basically, I mean, these are the ones Buddha mentioned in three categories. That the transgressional ones is typically explained as vitikkama kilesa. Say, for example, now you get an idea, say you get a thought to kill an animal. So that is only at the what you call as obsessional level. So it has come to the surface of the mind. So that is that you are recognizing at that level. So that is called obsessional level. So you are again and again, suppose there is kind of a thought coming to kill an animal. So that is obsessional level. And then assume that you go and kill that animal. So that is where the transgression happens. That is where you are breaking the precept. So that breaking the precept level is called the transgressional level. But on the other hand, there is another level, that is the latent level. So there is a latent level where that is why it is coming to the obsessional level. And ultimately, you couldn't bear it, you couldn't protect your sealer. Ultimately, you break the seal and kill the animal. That is the transgressional level. So there are such three layers, so three levels are mentioned into the defilements.
Thank you very much, Swami Mahansa. That was very helpful.
Therwan Sarnai.
පද්මිනි විජේසේකර මහත්මියට අවස්ථාව ලැබෙනවා නැවතත් ට්‍රයි කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරන්න පුළුවන්. ඔබට පැනයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.
හොඳයි, මං හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ මයික් එකේ. ඔව්, එහෙමනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තියෙනවා. එමනම් අද අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස්කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඤාතේනං හෝතු සුඛිතා හුන්තු ඤාතයෝ ඉදං වෝ ඤාතේනං හෝතු සුඛිතා හුන්තු ඤාතයෝ ඉදං වෝ ඤාතේනං හෝතු සුඛිතා හුන්තු ඤාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු
සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුර්ලභේන මයා නැද්දම් පසින්තු මන්ති තුම්වරං චාරිකුතාදි තේදානං අගතම් පටිපාටියා ශ්‍රද්ධාශීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.